සුවපත්තුූ සිතක සැනසිල්ල මෙන්ම ගැඹුර දකින සැහැල්ලු සැඳෑවක් සැමටම කල්‍යාණ මිත්‍ර හිතවතුනි, ජීවිතයේ අත්දැකීම් ගලාගෙන එනවා. ජීවිතය කියන්නේම අත්දැකීම් ගොන්නකට, අත්දැකීම් කන්දකට. ඒ නිසා ස්කන්ධ විදිහට දහමේ විස්තර කරනවා ජීවිතය. ස්කන්ධ, කඳු, ගොඩ ගැහෙන දේවල්, මේ සියල්ලම අත්දැකීම්. ස්කන්ධ සියල්ලම ගත්තහම අත්දැකීම්. අත්දැකීම් වල විවිධ පැති, උපාංග. ඉතින් මේ අපි හොයාගෙන යන්නේ අත්දැකීම තමයි. භාවනා කලක් නැතත් හැම දිනෙකම හොයාගෙන යන්නේ අත්දැකීම්. සීතල කියන්නේ අත්දැකීමක්. උණුසුම හොයාගෙන යනවා. උණුසුමත් අත්දැකීමක්. තිබහ අත්දැකීමක්. තිබහ නිවීමත් අත්දැකීමක්. කුසගින්න බඩ පිරෙනවා. මේ දෙකම අත්දැකීම්. ඒ වගේම පාළුව අත්දැකීමක්. තව පිරිසක් සමග, තවත් අයෙක් සමග එක්වීම, එයත් අත්දැකීමක්. දැන් මේ විදිහට බලන්න, අපි ඉන්නෙත් අත්දැකීමක, හොයාගෙන යන්නෙත් අත්දැකීම. මොන නමින් හෙව්වත්, රූපවාහිනී කියා හෙව්වත්, අන්තර්ජාලය කියා හෙව්වත්, කෑමක්, බීමක්, සුවඳක් අත්දැකීමක්. මේ මොහොතේ ඉන්නෙත් අත්දැකීමක. අත්දැකීමක සිටින අපි තවත් අත්දැකීමකට යන්න. හොයන්නේ වඩා හොඳ අත්දැකීම්. හොඳ අත්දැකීම්. අත්දැකීම් කියන වචනෙම නෙමෙයි භාවිතා කරන්නේ. හොඳ කෑමක්, හොඳ බීමක්, හොඳ යාළුවෙක්, හොඳ දේශගුණයක්, හොඳ පරිසරයක්, හොඳ නිරෝගීකමක්, හොඳ වාහනයක්. මේ විදිහට හොඳ ගුරුවරයෙක්, හොඳ ගෝලයෙක්, හොඳ. දැන් හොඳ කියන්නේ අපිට සතුටක් දෙන, අපිට සැපක් වෙන, අපිව කරදරයකටපත් නොකරන, තියෙන කරදරයකින් ගලව ගන්න, මුදව ගන්න අත්දැකීමක්. මේ හොඳට බලන්න හිතවතුනි, අපි ඉන්නේ අත්දැකීමක, යන්නේ තවත් අත්දැකීමක් හොයාගෙන. මේ තියෙන අත්දැකීම ගැන සතුටු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මදි. අසතුටු නම් එපා. ඉතින් එපා කිව්වත්, මදි කිව්වත්, කෙරෙන්නේ එකම දේ, තවත් දෙයක් සොයාගෙන යෑම. මදි නම් වැඩියෙන් හොයනවා, එපා නම් විරුද්ධ දේ හොයනවා, වෙනස් දෙයක්. ඉන්නේ අත්දැකීමක, ඒ වගේම ඉන්නේ එක්කෝ එපා නැතිනම් මදි කියන චේතනාව, ඒ අදහසේ. මේ අත්දැකීම තමයි වේදනා කියලා මූලික වශයෙන් කියන්න පුළුවන්. විඳීම අත්දැකීම. එපා, මදි කියන එක තමයි සංඛාර කියන්නේ. ඉතින් මේවා මේ ස්කන්ධ පහෙන් කෑලි කෑලි වෙන් කළා ගත්තහම. හැබැයි මේ පහ වෙන් කරලා නැහැ. අපි පොතේ වෙන් කරලා තිබ්බට ජීවිතේ එහෙම වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. මෙන්න වේදනාව, මෙන්න සංකාර, මෙන්න අත්දැකීම, මෙන්න ඕන එකම එපාකම. එහෙම වෙන් කරන්න බෑ. ඉගෙන ගැනීමේ පහසුවට වෙන් කරලා ගත්තට. කොහොම හරි ඉන්න අත්දැකීම ඉන්නේ අත්දැකීමක බව අපි දන්නේ නෑ. ඒ වගේ මේ අත්දැකීම මදි එපා කියන බවත් අපි දන්නේ නෑ. හරියට හොයාගෙන යන්නේ තවත් අත්දැකීමක් කියන බවත් සාමාන්‍යයෙන් දන්නේ නෑ. මේකක්වත් දැනුවත් සිදුවෙන දේවල් කෙරෙන දේවල් නෙමෙයි. බැලුවොත් තමයි පේන්නේ, විමසුවොත් තමයි තේරෙන්නේ, විචාරුවොත් තමයි වැටහෙන්නේ. විපස්සනාව කියන්නේ එසේ බැලීම, විමසීම, විචාරය. සහ මේකට තව එකක් එකතෙනවා, විභාගය. අපි මේ කාරණා පැහැදිලි වෙන ආකාරයට එමීට එමීට කතා කරමු. මේ විපස්සනාවේදී අපිට කියන දෙයක් තමයි මේ ඉන්නේ අත්දැකීමක කියා දැනගන්න. අත්දැකීම් කියන වචනේම නෙමෙයි පාලි භාෂාවේ තියෙන්නේ. මේ මොන වචනේ තිබුණත් වචන නෙමෙයි වැදගත් වෙන්නේ, මේ අත්දැකීම. මේ වෙලාවේ ඉන්නේ අත්දැකීමක. ඒ අත්දැකීම කායික අත්දැකීමක් වෙන්න පිළිවන්, නැතිනම් මානසික අත්දැකීමක් වෙන්න පුළුවන්. හැබැයි ආයෙත් කියන්න වෙන්නේ කායික 100%ක්ම කායික කියන්න පුළුවන් අත්දැකීමක් නෑ, 100%ක්ම මානසික කියලා කියන්න පුළුවන් අත්දැකීමුත් බොහොම අඩුයි තියෙන්නේ. 100%ක් කායිකයි කියන අත්දැකීම නම් එකක්වත් නෑ. ඇත්තම නෑ. හැම කායික අත්දැකීමකටම මනසත් සංයෝග වෙලා තියෙන්නේ, මිශ්‍ර වෙලා මොහු වෙලා තියෙන්නේ. හැබැයි 100%ක් නෑ මානසික අත්දැකීම් තියෙන්න පිළිවන් කලාතුරකින්. කොහොම හරි මේ සියල්ල අත්දැකීම්. ඒතර විපස්සනාව අපිට කියනවා මේ වර්තමානයේ කියන්නේ අත්දැකීමක් විදිහට දකින්න. වර්තමානයේ කියන්නේ අත්දැකීමක්. අත්දැකීමයි වර්තමානයයි වෙන් කරන්න පුළුවන්ද? මෙන්න වර්තමානය, මෙන්න අත්දැකීම කියලා දෙකක් වෙන් කරලා ගන්න පුළුවන්ද? කල්පනා කරලා බලන්න. විමසලා බලන්න. විචාරලා බලන්න. වර්තමානය වෙනම අපිට දැනෙනවද? මේ මොහොත වෙනම දැනෙනවද? අත්දැකීමකින් තොරව. එක්කෝ අපිට හුස්ම දැනෙන්න ඕනේ. ඒතර හුස්ම හරහා ඔන්න වර්තමානයේ අත්දකින්නවා. මේ වෙලාවේ ඇතුල් වෙන, පිට වෙන, ගන්න, පිට කරන හුස්මත් එක්ක අපි කියනවා අපි වර්තමානයේ අත්දකින්නවා. වර්තමානයේ ඉන්නවා. එහෙම නැත්නම් ඇහෙන ශබ්දත් එක්ක. ශබ්දත් එක්කත් අපි වර්තමානයේ ඉන්නවා. දැනෙන වේදනා එක්ක, විඳීම් සමග සංවේදනා එක්ක වර්තමානයේ ඉන්නවා. කෑමත් එක්ක වර්තමානයේ ඉන්න පුළුවන්, රහත් එක්ක. සුවඳක් එක්කත් ඉන්න පුළුවන්. ඒ වගේම කරන ක්‍රියාවක් එක්ක, ඇවිදීම, ස්නානය, දත් මැදීම, රැවුල කැපීම, කොණ්ඩේ පීරීම, මේ ඕනම ක්‍රියාවක්, වාහනේ පැදවීම වර්තමානයේ ඉන්න පුළුවන්. හැබැයි මේ සියල්ල වෙන් කරලා මෙන්න වර්තමානයේ, මෙන්න වාහනේ පැදවීම, මේ දෙක දෙකක්, දත් මැදීම එකක්, වර්තමානයේ තව එකක්. එහෙම වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි වර්තමානයේ කියන්නේ වචනයක් පමණක්ම වන නිසා. මේක වචනයක්, දැනෙන දෙයක් නෙමෙයි. වර්තමානයේ දැනෙන්නේ නැහැ. වර්තමානයේ දැනිලා තියෙනවද? ඔය අත්දැකීමකින් තොරව වර්තමානයේ දැනිලා තියෙනවද? මේ මොහොත අඩුම ගානේ හිතෙන්ට එහෙම නැත්නම් කිසිම සිතීමක් නැති බව දැනෙන්නට ඕන. උතර එතනත් අත්දැකීමක්. හිතන්නේ නැහැ කියන අත්දැකීම, සිතුවිලි නැහැ කියන අත්දැකීම. හිතවතුනි, විපස්සනාව ඇඟිල්ල දික් කරලා අපිට පෙන්නනවා. කියන්නේ අපිට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඇඟිල්ල දික් කරලා අපිට පෙන්නනවා යමක්. කුමක්ද? කාලය කියන්නේ අත්දැකීමක්. කාලය. මෙය වැදගත් කාරණයක්. කාලය වෙනම අපි ගන්න හදනවා. වෙනම සාධකයක්, වෙනම මිනුමක් විදිහට එහෙම ගන්න බෑ. කාලය කියන්නේ අත්දැකීමක්. අතීතය කියන්නේ අත්දැකීමක්. අනාගතයත් අත්දැකීමක්. වර්තමානයත් අත්දැකීමක්. මේවා අපි කෑලි තුනකට බෙදලා ගත්තට මේ සියල්ල එකම අත්දැකීමක්. එහෙමනම් විපස්සනාවදී අපි කරන්නේ වර්තමානය අත්දකින විට ඒ අත්දකින වර්තමානයේ හැටි කොහොමද? ඒ අත්දකින වර්තමානයේ ස්වභාවය මොකද්ද? අත්දකින වර්තමානයට මොකද වෙන්නේ? අදකින වර්තමානයත් එක්ක අපි කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? පටලැවිලා තියෙන්නේ, ගැට ගැහිලා තියෙන්නේ, එකතු වෙලා තියෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳ සෙවීමක්, බැලීමක්, විමසීමක්, විමර්ශනයක්, විචාරයක් සහ විභාගයක් තමා විපස්සනාවේදී කරන්නේ. විපස්සනාවේදී මේ විදිහට සෙවීමක්, බැලීමක්, විමසීමක්, විචාරයක්, විභාගයක් කරන්නට වෙනවා. නිකන් ඔහේ ඉන්න එක නෙමෙයි විපස්සනා කියන්නේ. ඒ තමයි සමතේ. සමතේ ඔය නිකන් ඉන්නවා. දිවොත් ආපහු ගේනවා අරමුණට ඉන්නවා. ඉතින් සමාධිය එක්තරා විදිහකට කෙනෙක්ව කම්මැලි කරන්න පිළිවෙල. කම්මැලි කරන්න, කුසීත තත්ත්වයට ගේන්න, උදාසීන තත්ත්වයකට, හරියට හීතල වෙලාවක අවුව තැප තැප ඉන්න අත්දැකීම, ප්‍රශ්න වෙලාවක නික විදුලි පංකාවක් ළඟ, වායු සමීකරණයක් ළඟ හීතල හුළඟෙන තැනක ඉන්න අන්න ඒ වගේ අත්දැකීමකට තමයි සමතේ සමාධිය ගේන්නේ. සමතේ හැම විටම හොඳ අත්දැකීමක් දෙනවා. අපි එදත් කතා කළා දිය හැකි හොඳම අත්දැකීම දෙන්නේ සමතේ. එබඳු අත්දැකීමක් වෙන කිසිම කෙනෙකුට දෙන්න බෑ. කිසිම දෙයකට දෙන්නත් බෑ. මේ විශ්වයේ කෙනෙකුට ලැබෙනවා නම් අති විශිෂ්ටතම වූ අත්දැකීමක්, උත්කෘෂ්ට වූ අත්දැකීමක්. ඒ අත්දැකීම දෙන්නේ සමතේ. ඒකම පුද්ගලයාව කම්මැලි කරන එක පැත්තකින්. ඉතින් හොඳම සැප දුන්නාම කම්මැලි වෙන එකේ පුදුමෙකුත් නැහෙනේ. සැප වැඩි වෙන්න වැඩි වෙන්න කෙනෙක් කම්මැලි වෙනවා. ඉන් දුක දැනෙනකොට තමයි වීරිය එන්නේ. මේ ආදීනවයයි ආනිසංශයයි දෙකම දකින්න සමතේ සමාධියේ ආනිසංසෙකුත් තියෙනවා. ආදීනමයිකුත් තියෙනවා. සමතේ කියන්නේ තමන්ගේ ආදීනවේ ගැන. සමතේ අපිට හැම විටම කියන්නේ ආනිසංසය ගැන, ප්‍රතිඵලය ගැන. වර්ණනා කරන. ඒ වරදක් නෑ. අබුද්ධෝත්පාද කාලිකන. අබුද්ධෝත්තවාද කාලෙක තියෙන්නේ සමතේ විතරයි. තව දේවල් තියෙනවා. අනිත් හැම සැපක්ම තියෙනවා. හැබැයි ආධ්‍යාත්මිකයි කියන්නේ මොකක් හරි සැපක් තියෙනවා නම් ඒ තියෙන්නේ ඔය සමතේ සමාධි සැප විතරයි අබුද්ධෝත්පාද කාලෙක. ඒක තමයි අතිකෘෂ්ඨම අත්දැකී. හැබැයි බුද්ධෝත්පාද කාලෙකට එනකොට ඒ ගිහිල්ලා නවතින තාප්පේ අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරන්නේ එයයි. එය අතුරුදහන් කළලා. ඒතර එතන ඉවරයි කියලා නෑ. තව ගමන තියෙනවා. ඒක භවයේ අග වෙන්න පුළුවන්. භවාග්‍ර කියලා කියන්න පුළුවන්. භවයේ අග. හැබැයි අග කියන්නේ භවේම තමයි. එකත් භවේම තමයි. ඉන් එහාට දැන් ප්‍රපාතයක් කියන්නේ අපි ඇවිදගෙන 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 කන්දක් නැගිටින් ලෝකාන්තය කියන්නේ යනවා. දුෂ්කරයි. ඉතින් ඇවි යනවා. එහෙම ගිහින් යන්න යන්න ඈත පේනවා. ලස්සනයි. ඇඟට සනීපයි. හිතට හොඳයි. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඔන්න ලෝකාන්තයේ අගටම එනවා. ඒකනේ ලෝකාන්තය කියන්නේ. කෙලවරටම ආවා. ඒ තමයි ඉහළම සමාධිය. හිත සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන මේ ලෝකෙට තියෙන ඇලීම් බැඳීම් ගැටීම් ඕනෑකම් එපාකම් මේවා දකිමින් සමත භාවනාවේදී මේවා දකිමින් සිහියෙන් අත්හරිමින් 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 යනවා. ගිහලා එතෙන්ටම එනවා. දැන් ලෝකාන්තයට යන අය උතනින් හැරිලා එනවනේ ආපහු. එතන ටික වෙලාවක් ඉන්නවා. සමහරට රැයක් ඉන්න පුළුවන් අවසර දෙනවනම්. හැබැයි ආපහු එනවා. මේක තමයි ස්වභාවය. ඉස්සල වැටෙන අයත් ඉන්නවා. ඒ වැටලා අඩි කීපයක් වැටලා කොහරි ගහක හිර වෙලා තුවාල වෙලා සමහරට ජීවිතේ බේරෙනවා. සමහරට අනතුරටපත් වෙලා මිනිහත් හොයාගන්න නැති වෙනවා. දැන් මේ භවාග්‍රය කියන්නේ එහෙම තැනක්. කොහොම හිත සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන ගියාම භවයේ අගටම එනවා. ලෝකාන්තය වගේ නෙමේ භවයේ අග. එහෙම ගිහිල්ලා එතන ඉතින් පදිංචි වෙලා කාලයක් ඉන්න පුළුවන් ඉඳලා ඒ සමාධියේ. හැබැයි ආපහු එනවා. මොකද ඉන්නේ හා යන්න තැනක් නැහැ. විපස්සනාව ඔන්න බුද්ධෝත්පාද කාලයක පමණක් තිබෙන දෙයක්. බුද්ධෝත්පාද කාලයක පමණක් තිබෙන්නේ කුමක්ද කියා ඇහුවොත් කල්පනා කරලා දෙන්න පුළුවන් උත්තරේ තමයි විපස්සනා. විපස්සනාව අනිත් හැම දෙයක්ම කවදත් තිබුණ නැති තිබුණ නැති විපස්සනා. ඉතින් ඒ නිසා මේ මෙතන භවాగ්‍ර කියලා ගත්තේ නෑ. මේක ගත්තේ විභවයේ විදිහට. විභවයේ කියන්නේ මෙතන භවයක් නෑ කියලා. ඒ කෙලවරට ගියා. එතනදී ද විපස්සනාවේදී ඊට පස්සේ මොකද කරන්නේ? විපස්සනාව පටන් ගත්තේ නැත්නම් මෙතන අතීතරං කාලයක් ඉන්නවා. ඉන්න පුළුවන් කාලයක් අවසර දෙන කාලයක් මේ භව අග ඉන්නවා. ඉතින් ඉඳලා ඉඳලා ඒ අවසරය ඉවර වෙනකොට ආපහු අඩියෙන් අඩිය ආපහු පස්සට යනවා. ඊට පුතැනට යනවා. ඊටත් පහළට යන්න පුළුවන්. ඒ විපස්සනාවේදී මේකෙන් පල්ලෙහැට පණිනවා. පල්ලෙහැට පණිනවා. අනතුරුදායකයිනේ. විපස්සනාව අනතුරුදායකයි. ඒ සඳහා ලොකු එදිටරකමක් නිර්භීතකමක් ඕන කියන්නේ ඒකයි. විපස්සනාවට වැටෙන්න අරිනවා. වැටෙන්න අරිනවා. හැබැයි පතුලක් නැහැ. පතුලක් නැහැ. පතුලක් තිබ්බොත්නේ මොනව හරි උලක් ගහක් ගලක් තිබ්බොත්නේ අනතුරක් වෙන්නේ. එතන මේ අවබෝධයේ නැමැති ඒ ප්‍රපාතයට වැටෙනවා. එහෙම වැටෙන්නේ නැතුව අවබෝධය ලැබෙන්නේ අපි කොහරි අල්ලගෙන ඉන්නකල්, උදේට පය ගහලා ඉන්නකල් ස්ථාවරයි. දැන් අවබෝධ කරගන්න දෙයක් නැහැ. මේ අත්දැකීම හරි සුවයයි. එක ඉන්නව මොනව හරි අපි ධනෙ නිසා හොඳ අත්දැකීමක් ලැබනවා නම් සුරක්ෂිත බවක්. ඉතින් මොනව අවබෝධ කරගන්න යන්නේ? හොඳයිනේ, ප්‍රශ්නයක් නැහැ. ආදරය නිසා, හිතවත්කම නිසා සුරක්ෂිත බවක්, හොඳ රැකවරණයක්, සැපක් ලැබෙනවා නම් අපි එතන නවතිනවා. ඒ තේරුම් ගන්න, අවබෝධ කරගන්න උත්සාහයක් කරන්නේ නැහැ. ආපහු එනව නෙමෙයි. පැහැදිලිව තේරුම් ගන්න විපස්සනාවේදී මේ සමාධිය ආපහු මුලට යනව නෙමෙයි. කිසියම් සමාධියක් තමන්ට ඇති වුණාද සමතේන් කිසියම් හිතේ තැන්පත් බවක්, නිශ්චල බවක්, සංසුන් බවක් ඒක නැති කරගන්නේ විපස්සනාවේදී. කෙනෙක් හිතන්න පුළුවන් ආපහු මුලට ගිහිල්ලා විපස්සනාව පටන් ගන්න. එහෙම නැහැ. ඒ ඉන්න තැනින් සමාධිය කොතෙන්ට හරි ගියාද ඉන්න තැනින් තමයි විපස්සනාව පටන් ගන්නෙ. පටන් ගන්නෙ කොහොමද? එතනින් පණිනවා. දැන් මේ සමාධිය නැතිවීම එකක්, සමාධියෙන් පිරිහීම එකක්. මේ සමාධිය නැතිවීමවත් පිරිහීමවත් නෙමෙයි. සමාධියෙන් ඉඳලා හොඳ පිම්මක් පණින. හොඳ පිම්මක් පණින. ඒ පිම්ම පණින්ට කිසියම් සමාධියක් තිබුණොත් ලේසි. තිබුණොත් ලේසි. ඒ කියන්නේ ඈත ඉඳලා දුවන් දුවන් ඇවිල්ලා පිම්මක් පැන්නොත් ගා කෑතට පණින්න පුළුවන්. ඒ වගේ ජවයක් ශක්තියක් තියෙනවා. එහෙම මේ ඒතරේ සමාධිය පිරිහීම නැතිවීම නෙවෙයි, හැබැයි සමාධියේ පදිංචි වීම අත්හරිනවා. මේ දෙක දෙකක්. විවිධ හේතු නිසා තමන්ගේ හිතේ සංසුන්තාවයක් ඇති වුණොත් භාවනාවෙන් කාලයක් භාවනා කරලා ඒ සංසුන් බව නැති වෙන්න පුළුවන්. ඒ නිතර ඒ භාවනාවට නිතර එන්න බැරි වුණොත් දිනපතා භාවනා කිරීම කිසියම් හේතුවක් නිසා මගහැරුණොත් හිත කලබල වෙන සිදුවීමක් වුණොත් වැඩ වැඩි වුණොත් ශරීරය ලෙඩ වුණොත් දේශගුණේ වෙනස් වුණොත් සමහර විට කෑම වෙනස් වුණත් අර සමාධිය අඩු වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ වෙනම කාරණයක්. විපස්සනා වෙදි කරන්නේ ඒ සමාධිය කෙරෙහි අපි එක පදිංචි වෙන්න හිතුවනේ. මේ හොඳයි අත්දැකීම, හරි හොඳයි, ඇඟටත් හොඳයි, හිතටත් හොඳයි, හුස්මත් නැහැ. එක තියෙනවා බොහොම හොඳයි. මේක පදිංචි වෙන්න, මේ පදිංචි වෙලානේ හිතියේ, ඒ පදිංචිය අත්තරිනවා. තවදුරටත් තමන් සමාධියේ පදිංචි කරුවෙක් නෙවෙයි. අහිමි වුණේ නැහැ. ඒකෙන් පැන්නුවේ නැහැ අපිව. අපි වැටෙන්න ආරම්භ මේ දෙක දෙකක් සමාධියට අපි ඇතුල් වුණු දොරටුවෙන් ආපහු ගියොත් පිරිගෙනවා. හැබැයි ඒ දොරටුවෙන් ඇවිල්ලා සමාධිය හරහා ගිහිල්ලා එතනිනුත් එහාට යන. එතනදී හිතවතුනි පොඩි කඹැදීමක් කරන්න වෙනවා. මේ සමාධියට අදිනවා. අර ඒකාග්‍රතාවට අදිනවා. ඒ සුවයට අදිනවා. ඉතින් ඒ එක්ක ඒ සුවේ හොඳටම ලැබිලා අදිනවා. එහෙම නැත්නම් ඒක ලැබිලා නැතුව හරියට ඒක ඕනේ කියන තණ්හාව අදිනවා එතෙන්ට. මේ දෙක නිසාම සමතේ අපි හිරකාරයෙක් බවට පත් වෙනවා. සමත භාවනාවේ, සමත කමඨහනේ, සමත අත්දැකීමේ, සමත ආස්වාදේ, සමතේ ප්‍රතිඵලේ ඉරකාරයෙක් බවට පත් වෙනවා. එක්කෝ ඒ අත්දැකීම හොඳටම ලැබිලා හිතේ හැටියට, එහෙම නැත්නම් ලැබිලා නැහැ. ලැබිලා නැතුවත් නැති වුණත් ඒ සමතේ ඉරකාරයෙක්, ලැබුණත් ඉරකාරයෙක්. ඒකෙන් නිදහස් වෙන්න බෑ සමතේ නැති කරගෙන. ඒ සමාධිය අහිමි කරගෙන ඒකෙන් පිරිහිලා නිදහස් වෙන්න බෑ. ආහිත කලබල කරගෙන සංසුන්ව නිහඬව සමාධියනොත් අපි හාට යනවා. දැන් මේ සමතේ අපි කීවනේ මෙතෙන්ද කෙනෙක්ව කම්මැලි කරනවා කියලා. දැන් බලන්න ඉරියව්වට හොඳට ඉරියව්ව සැප වුණාම ඉරියව්ව වෙනස් කරන්න හිතෙන්නේ නැහැ. බොහෝ විට ඔය අපි සමුහ භාවනා කරනකොට මෙහෙවන භාවනාවක ඔය දී කියනවා දැන් හිටගන්න. දැන් සක්මන් භාවනාව කරන්න. හැබැයි සමාධිය පදිංචි වුණු කෙනාට තමන් සමාධියේ හිරකාරයෙක් නම් වෙලා ඉන්නේ කැමති නැහැ. කැමති නැහැ. අකමැත්තෙන් තමයි ඉරියව් වෙනස් කරන්නේ. එක්කෝ වීරිය මදි, කැමැත්ත වැඩි. ඒතකොට ඒ ඉරියව්වෙම ඉන්නේ. ඒ හිතින්දි නිදහස්ට කාරණා කියන්න පුළුවන්. ඒ හොඳට භාවනාව අද වුණා. මේ සක්මන් භාවනාවේ අවශ්‍ය නැහැ. උගක් කියන්න පුළුවන්. මේ හොඳට බැලුවොත්, අවංකවම බැලුවොත් ඒ සමාධි හිරකරුවෙක් වෙලා තියෙනවා. ඉතින් සමාධි හිරකාරයා කම්මැලිකාරෙක්. හිරකුටිය හරි හොඳයි දැන්. ලොකු හිරකුටියක් උඩ පයින්ද පුළුවන්. මොද්දට ඉන්න පුළුවන්. සැප පහසුයි. ඉතින් මොකටද එළියට යන්නේ? දැන් හිරකුටියක් කියන එක මතක නැහැ. අපි හිරකුටි විදිහට දැක්කේ කාම ලෝකේ තියෙන දේවල් කියන්නේ හම්බ කරන එක, වියදම් කරන එක, රහ කෑම කන එක. මේවා තමයි හිරකුටි. හැබැයි මේ සමාධිය සමතේ කියන්නේ තිරකුටියක්. හැබැයි ඊට වැඩිය ලොකුයි, ලස්සනයි. වැඩි නිදහසක් තියෙන. හැබැයි කොපමණ නිදහස තිබ්බත් ඒ හිරකුටියක් මත. සමහර ජීවිත කාලෙම මදි මේ බිත්තිය ඉඳලා එහා බිත්තියට යන්න. එච්චරට විශාල. හැබැයි ඒත් ඉතින් හිර කූඩුවන්නේ. ඒක කම්මැලි කරනවා. ඉරියව වෙනස් කරවන්න කැමති නෑ. ඊළඟට මේ සමාධියේ ඊළඟ ලක්ෂණය තමයි හිත නිශ්චල කරනවනේ. අපි සමාධිය කියලා කියන්නේ නිශ්චල හිතකටනේ. එතනදී මේ නිශ්චල කියන්නේ හිතෙන්නේ නැති, හිතන්නේ නැති හිතක්. ඕනකමින් හිතන්නේ නැති හිතක් මතක් වෙනවා දැනගෙන අත්තරලා ආයේ කමටහනට එනවා සමතේදී. දැන් හිතත් කම්මැලි. හිතන්න කම්මැලි. මොකද නොහිතා ඉන්න එක හරි හොඳයි. ඒක බැරුව තිබුණේ. නොහිතා ඉඳීම අමාරුයි. බැරුව තිබුණේ. හැම වෙලේම හිතේ තියෙතියේ. හැබැයි මේ කාලේ කාලයක් පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා සමාධිය සමතේ දැන් කිසියම් දුරකට හිතේ සිටිවිලි අඩු කරගන්න පුළුවන්. දැන්පත් කරගන්න පුළුවන්. ඒ තත්ත්වයටත් හොඳයි. දැන් හිතිනුත් කම්මැලි. කයිනුත් කම්මැලි කෙනෙක්. දැන් මේකට කම්මැලිකම කියන්නේ කෙනෙකුට කියන්න පුළුවන්. ඒතර සමාධියට එන්නේ කොහොමද තීන මිද්දේ නැතුව කියලා. තීන මිද්දේ නැති කළානේ සමාධියට එන්නේ. ඒතර සමාධියට ආවට පස්සේ ආයේ කොහෙද කම්මැලිකමක් කියලා. ඉතින් මේ කම්මැලිකමක් කියන වචනේ නැතුව වීරිය නැතිකමක් තියෙනවා. එතන නිසා තමයි සමාධියයි වීරියයි ඉන්ද්‍රියන් දෙකක් විදිහට දහමි කියන්නේ. මේක දෙකක්, එකක් නෙමෙයි. ඒතර වීරිය නැති, වීරිය අඩු සමාධියක් තියෙන්න පුළුවන්. ඒක මිච්ඡා සමාධියකුත් නෙමෙයි, සමාධියක් තියෙන්න පුළුවන්. හැබැයි සමාධියට වීරිය එකතු කළොත් තමයි විපස්සනාවට එන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ අර අයිස් මිදෙන තත්යකට යනවා. ටික 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 ඉරියව්වත් මිදෙනවා. අපි කියන්නේ මිදුණා කියලා. ඒතර ඉරියව්වත් මිදෙනවා. මිදෙනවා කියන්නේ නික අයිස් වෙලා ඉස්සලා ඉස්සලා ඉන්නවා හෙලෙවෙන්නත්. මුලදී දුක. හැබැයි පස්සේ හරි සැපක් ඇඟ තියෙනවද නැද්ද දන්නේ. හිතත් මිදෙනවා. ඉතින් අයිස් කුට්ටියක් වීරය කරන්නේ නැහැනේ. වීරය කරන්නේ කවුද? ගලාගෙන යන ගඟක්, ඇලක්, දොලක්, පහලට වැටෙන දිය ඇලක්, වාෂ්ප වෙන වාෂ්පයක් තමයි වීරය කරන්නේ. මිතුණු අයිස් වලට වීරය කියන ලක්ෂණේ නැහැ. ඒක දන්නේත් නැහැ. ඔහේ ඉන්නවා තිබ්බ තැන. දැන් මේ විදිහට කම්මැලි. හිතන්න කම්මැලි. විපස්සනාවේදී හිතනවා කියන වචනේ වෙනුවට ඔන්න සෙවීම, බැලීම, විමසීම, විචාරීම සහ විභාග කිරීම කියන කාර්යයන් හතරක් පහක්ම අපිට කරන්න කියලා කියනවා. කරන්න කියලා කියනවා විපස්සනාව. හොයන්න, බලන්න, විමසන්න, විචාරන්න, විභාග කරන්න. මේ ඔක්කොම හිතීමේ එක එක මට්ටන්නේ. සිතීමේ යම් යම් අදියරවල්. එතන හිතන්න ඕනේ. දැන් මිදිච්ච අයිස් කැටේ විදිහට විපස්සනා කරන්න බෑ. මේක කඩන්න ඕනේ. අයිස් කුට්ටියකට කුළු ගෙඩියකින් ගහලා කඩනවනේ. කෑලි කෑලි එහෙම කැඩුවාම තමයි ඒක දිය වෙන්න පටන් ගන්න. වැඩකට ගන්න පුළුවන්. දැන් එහෙම මේක ඇතුලෙන් පුපුරවගෙන එන්න ඕනේ. ඒකට වීරියක් තියෙන්න ඕනේ. ඉතින් මේ කම්මැලිකම ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා හිතවතුනි මේ කම්මැලිකම දැන් නීවරණ මට්ටමින් ගිහිල්ලා එහාට. මේක නීවරණයක් නෙමෙයි. නීවරණයක් තිබුණා නම් සමාධියක් වෙන්නේ නැහනේ. නීවරණයෙන් එහාට ගිහිල්ලා. හැබැයි මෙතන කුසීතකමක් තියෙනවා. සෑහීමකටපත් වෙච්ච බවක් තියෙනවා. මේක හොඳයි. හොඳයි තමයි. හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ හොඳ දිය වෙන හොඳක්. දිය වෙන හොඳක් වාෂ්ප වෙන හොඳක්. ඉතින් ඒක දවසක දිය වුණොත් වාෂ්ප වුණොත් ඊට පස්සේ අමාරුයි. ඒ නිසා වාෂ්පෙන්ද දිය වෙන්න කලින් කරගන්න තියෙන ටික කරගන්න. ඒ සඳහා සමාධිය තියෙද්දිම තමයි මේ හිතන්න, මේ කල්පනා කරන්න, මේ වචන අපි කිව්වහම හරියට තේරුම් ගන්න, විමසීම, බැලීම, විචාරීම, විභාග කිරීම අවශ්‍ය වෙන්නේ. තුන් මොනවා ගැනද මෙතන විමසන්නේ, විචාරන්නේ, විභාග කරන්නේ, හොයන්නේ? ඕනෑම දෙයක් ගැන හොයන්න පුළුවන්. ඕනෑම දෙයක් ගැන. ඕනෑම දෙයක් ගැන විපස්සනා කරන්න පුළුවන්. අන්න අහවල් දෙයක් ගැන විපස්සනා කරන්න බෑ කියලා දෙයක් නැහැ. විපස්සනාවට මුළු ලෝකේම කමටහන්. මේ ගැන මේ කල්යාණ මිත්‍යයන් අහලා තියෙනවා නේ, විපස්සනාවට මුළු ලෝකෙම කර්මට. මුළු ලෝකෙම කර්මාන්ත ශාලාවක්. විපස්සනා ශිල්පියාට. දැන් කර්මස්ථාන කියන්නේ කර්මාන්ත ශාලාව කියලා කියන්නේ. බොහොම සමීප වචන දෙකන්නේ. කම්මට්ඨාන පාලියෙන්, මේ සිංහලෙන් අපි කිව්වොත් කම්හල. ඒතර මේ කම්හලේ ඉන්න ශිල්පියා, තාක්ෂණික ශිල්පියා. කම්හල ඇතුලේ මේ උදැල්ලක් තලන්නේ කම්මැලි තුල. එයාට වෙන තැනක ඒක කවුරු හරි උදැල්ලක් තල්ලා දෙන්න කිව්වොත්, පිහියක් හදලා දෙන්න කිව්වොත්, ඒ කියන තැන කරන්න බෑ. එයා කම්මැලි ඇතුළට යන්න ඕනේ. ගිනිහිර උඩ තියන්න ඕනේ. ගිනි අඟුරු වලට දාන්න ඕනේ. ඒ ටික ඔක්කොම තියෙන කම්හලේ. හැම තැනම යකඩ තලන්න බෑ. හැම තැනම පිහිය හදන්න බෑ. මේක තමයි සමතේ හැටි. සමතේට වෙන් කරපු කම්හලක් තියෙනවා. එතන විතරයි. බැලේ විපස්සනාවට මුළු ලෝකේම කම්හලක්. මුළු ලෝකේම. ඒතර මුළු ලෝකේම කම්හලක් කරගත්ත ශිල්පියාට තමයි විපස්සනා යෝගියා කියන්නේ. ඒතර මොකද්ද ලෝකේ කියන්නේ? අපි මේ වෙලාවේ අත්දකින්න දේ. වෙන ලෝකයක් නැහනේ. මේ මොහොතේ අපි අත්දකින්න දේ තමයි ලෝකේ කියන්නේ. එහෙනම් මේ වෙලාවේ කම්හල මොකද්ද? මේ අත්දැකීම. දැන් ලබන අත්දැකීම. ඒතර අර සමතේදී සමාධියේ ඉන්න කෙනාගේ වර්තමාන අත්දැකීම මොකද්ද? ඒ සංසුන් බව. ඒ තන්පත් බව. එහෙමනම් විපස්සනා කරන්නේ මොකක් ගැනද? ඒ ලබන තන්පත් බව. ඒ අත්දකින කායික හා මානසික තැන්පත් බවයි විපස්සනාවට ගන්න. වෙන එකක් නෙමෙයි. වෙන ඒවත් ගන්න පුළුවන්. මේ වෙනම ඒවා මොකටද හොයන්නේ? මෙතනම තියෙනවනේ අත්දැකීම, කමඨහන. මේ ගෙයින් එළියට ඇවිල්ලා ගේ දිහා බලනවා. ගේ ඇතුළ ඉඳගෙනත් බලන්න පුළුවන්. ගේ දිහා ඇතුළ ඉඳගෙන බැලුවහම පේන චිත්‍රයක් තියෙනවා. සම්පූර්ණ චිත්‍රෙ නෙමෙයි. සම්පූර්ණ චිත්‍රය දකින්න ගෙයින් එළියට එන. එළියට ඇවිල්ලා ගෙයින් එළියට විසික්කරා නෙමෙයි, ගෙයින් නෙරපුවා නෙමෙයි. එළියට ඇවිල්ලා ගේ වටේ ඇවිදලා බලන්න. හිටපු ගේ කොහොමද? මේ සංසුන් බව නැමැති ගෘහය කොයි වගේ තැනක්ද? කොයි වගේ දෙයක්ද කියලා බලනවා වටේටම කැරකිලා. මේ වටේටම බැලීම තමයි විපස්සනා විදි කරන්නේ. අපි සාමාන්‍යයෙන් බලන්නේ එක එක විදිහකට. අපි ඉන්න තැන ඉඳලා පේන දේ තමයි බලන්නේ. හැම දෙයක්ම අපිට පේන්නේ අපි ඉන්න තැන ඉඳලා. ඒ ටිකෙන් තමයි අපි නිගමනවලට එන්නේ. අන්න ඊළඟ වැදගත් කාරණේ මොකද්ද? අපිට අපි ඉන්න තැන ඉඳලා පේන විදිහට අපි විනිශ්චයකට එනවා. විනිශ්චයකට. මේ කන්ද ත්‍රිකෝණයක්. එහෙම නැත්නම් මේ ගහ රවුම් ගහක්. මොනවා හරි විනිශ්චයකට එනවා අපි මෙහෙම මේ පැත්තෙන් බලනකොට. අපිට පේන පැත්තේ. අපි හිතනවා ඒක තමයි අවසාන විනිශ්චය. ඒ පුද්ගලයා පිළිබඳව, තමන් පිළිබඳව, කෑම පිළිබඳව, කුමක් හෝ ගැන දෙන අවසාන විනිශ්චය එක තමයි කියන්නේ. දැන් විපස්සනාවේදී අපි වචන ටිකක් කියවනේ විමසීම, විචාරය, විභාගයේ විනිශ්චයක් නැහැ. ඒකත් වියන්නේ තමයි තියෙන්නේ. හැබැයි විනිශ්චයක් නැහැ. විනිශ්චයකට આવුත් ඉවරයි. එතන නවතිනවනේ. සාමාන්‍ය හිත විමසීමකින් තොර, විචාරයකින් තොර, විභාගයකින් තොර විනිශ්චයන්ට එනවා. තමන්ට පේන කෝණේ. තමන්ගේ කෝණේ විනිශ්චයකට එනවා. හරි හොඳ කෙනෙක්. හරි මහින්සක කෙනෙක් කියලා තමන්ට පේන කෝණේ විනිශ්චයකට එනවා. විනිශ්චයකට ආවා කියන්නේ ඉවරයි. දැන් නඩු තීන්දුවක් දුන්නා වගේනේ. විනිශ්චයක් දුන්නා කියන්නේ ආයින් එහාට නැහැ. ඒක තමයි තීන්දුව. ඒතර විභාගය ඉවර වෙලානේ තීන්දුව දෙන්නේ. ආ විභාග නැහැ. තීන්දුව දීපු ගමන් විභාගය ඉවරයි. විමර්ශනේ ඉවරයි. ਵਿਚාරේ ඉවරයි. විපස්සනාවක් කරන්න හම්බෙන්නේ නැහැ විනිශ්චයකට ආවොත්. ඒ නිසා හිතවතුනි විනිශ්චයකට එන්නේ නැහැ විපස්සනාවේදී. විනිශ්චයකට එන්නේ නැතුව දිගින් දිගටම විමසනවා, ਵਿਚාරනවා, විභාග කරනවා. මෙන්න මේ කාරණා තුනට තමයි විපස්සනා කියන්නේ. විමසීම, ਵਿਚාරය හා විභාග කිරීම. මේ කිසිවක් නැතුව සාමාන්‍ය හිත විනිශ්චයකට ඇවිල්ලා නවතින. අර වටේටම බලන්නේ. ඇතුලෙන් බලන්නෙත් නෑ. ඇතුලෙන් පේන ටික ඔක්කොම බලලා ඒකෙන් විනිශ්චයකට එන්නෙත් නෑ. එළියට ඇවිල්ලා එළියත් වටේම විදලා බලනවා. එතකොට තමයි දිරපු තැන් පේන්නේ, සිදුරු වෙච්ච තැන් පේන්නේ, පිපිරපු තැන් පේන්නේ, ගිලා බැස්ස තැන් පේන්නේ. එහෙම නැත්තම් පේන්නේ. ඊළඟට හාරලා බලන. හාරලත් බලන. විනිවිද බලනවා කියන්නේ. ඒ තියෙන්නේ අන්තිමට. මුලින් කරන්නේ අර පේන ටික විමසනවා, ਵਿਚාරනවා, විභාග කරනවා. ඊළඟට තමයි අන්න අත්තිවාරමත් බලනවා හාරලා කොහොමද කියලා. ඒ විදිහට දකින්කොට කල්යාණ මිත්‍රේනි මේ සඳහා හිත මෙහෙවන්නට පුළුවන් වෙන්නේ. මේ ඔක්කොම හිතින්න කරන්න වෙන්නේ වෙන උපකරණයක් නැහනේ. ඒතර හිත මේ විදිහට වැඩ කරවන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට වෙන විදිහකට නෙමෙයි මේ විදිහට. හිත බෑ කියන. මුලිනුත් බෑ කිව්වා. කියන්නේ සමාධියක් නැතුවත් හිත බෑ කිව්වා කරන්න බෑමට. එයට පුළුවන් මොනවද? පුළුවන් දේ තමයි අතීතේ මතක් කර කර මතක් කර කර ඉන්න. ආයයට පුළුවන් දේ තමයි අනාගතයේ පිළිබඳ සැලසුම් හදාද හීන දෙකට කින්ද. ඊළඟට මොකද්ද පුළුවන්? වර්තමානයේ විනිශ්චය කර කර ඉන්න පුළුවන්. වර්තමානයේ ගැන තීන්දු දෙදී ඉන්නවා. මේක රහයි, මේක රහ නැහැ, මේක සුවඳයි, මේක සුවඳ නැහැ, මෙයා ලස්සනයි, මෙයා කැතයි කියලා විනිශ්චයන් දෙන. ඔය තුනනේ. අතීතයේ ආවර්ජනය කර කර ඉන්නවා, අනාගතයේ සැලසුම් කරනවා, වර්තමානයට විනිශ්චයන් දෙනවා. මේ කාරණා තුන තමයි සාමාන්‍ය හිතට පුළුවන්. එයා කාර්යබහුල වෙලා තියෙනවා ওই ටිකට. ඉතින් එහෙම එකේ මෙයා භාවනා කරන්න කිව්වම මෙයා බෑ කියනවා. ඔපොම තෝරනම් කරන්න බෑ. වෙලාවකුත් නැහැ බෑ කියන. හැබැයි ඉතින් මේ බෑ කියන හිත පුළුවන් කියන හිතක් බවට සමතෙන් තමයිපත් කළේ. පුළුවන් වුණානේ ඊට පස්සේ ඔය ඔක්කොම අත්හරින්න ටික වෙලාවකට හරි. අත්හැරලා ඉන්නකොට ඊළඟට හිත කියනවා අනේ මට නම් මොනවත් කරන්න බෑ, මෙහෙම ඉන්න එක හරි සැපයි. මුකුත් නොකර ඉන්න එක හරි සැපයි. මුකුත් නොකර සදහටම ඉන්න බෑ. ටික කාලයක් ඉන්න පුළුවන්. ආපහු හිත අර පුරුදු මතු වුණාම ඒව කරන්න පටන් ගන්න. ඉතින් මේ විපස්සනාවට හිත අර අතීතය ගැන හිත හිත සිටීමයි, අනාගතය ගැන හීන දැකීමයි, වර්තමානය විනිශ්චය කිරීමයි වෙනුවට අලුත් කාරණා තුනක්, අලුත් පුහුණු තුනක්, අලුත් හැකියාවන් තුනක් හිතට හඳුන්වලා දෙනවා. විමසන්න, විචාරන්න, විභාග කරන්න. මොනවද මේ අත්දැකීම? දැන් හොඳයි කියන අත්දැකීමක් තියෙනවනේ සමතියන්නේ, අත්දැකීම විමසන්න. ඒක විමසන්න, වර්තමානයේ විමසන්න, ඒ ගැන විචාරශීලී වෙන්න, විභාග කරන්න. මොකද සාමාන්‍යයෙන් හිත වර්තමානයට රැවටෙන. හිත රැවටුනේම වර්තමානයට. වෙන මොනවටවත් රැවටුන්නේ වර්තමානයට. කියන්නේ අපි මේ වෙලාවේ අත්දකින්න දෙයකට හිත රැවටෙනවා. ඒ වර්තමානයේ අපිව රවට්ටනවා එක පැත්තෙන්. මේ වෙලාවේ ලබන අත්දැකීම අපිව රවට්ටනවා. අපි වෙන මොනවටවත් රැවටෙන්නේ නැහැ. අපි ඉතින් රැවටෙන දේවල් රවට්ටපු අයක ලොකු ලැයිස්තු හදන්න පුළුවන්. දිග ලැයිස්තු. හැබැයි ඇත්තම ඇත්ත මොකද්ද? අපි රැවටිලා තියෙන්නේම වර්තමානයේ. දැන් මෙහෙම කියනකොට මේ වර්තමානයේ ජීවත් වීම පරමාර්ථය කරගත්ත අවසාන ඉලක්කය විදිහට ගත්ත හිත් එකපාරට කැළඹෙන්න පුළුවන්. අපිට කියන්නේ වර්තමානයේ ඉන්න කියලා නේද දිගටම? ඇයි දැන් මේ වර්තමානයේ අපිව රැවට්ටුවා කියන්නේ? ඉතින් මේ වර්තමානයේ අපිව රැවට්ටුවා කියලා පේන්න අපි වර්තමානයේ ඉන්න ඕන. තිය නැත්තම් පේන්නේ නැහැ. අපි මනසින් අතීතේ හරි අනාගතේ හරි ඉන්නකොට අපි වර්තමානයේට රැවටෙනවා, රැවටෙනවා, රැවටෙනවා අපි දන්නේ. වර්තමානයේ අපි රවට්ටනවා දිගින් දිගටම අපි දන්නේ නැහැ. මොකද අපි වර්තමානයේ හිටියේ නැති නිසා. වර්තමානයේ ඉන්නකොට තමයි තේරෙන්නේ අපි කොච්චර රැවටෙනවද. මේ රැවටුනේම මේ වෙලාවට, මේ මොහොතේ වෙන දෙයක තමයි රැවටුනේ. මේ මොහොතේ සිදුවන දෙයක තමයි අපි රැවටුනේ. එනිසා විපස්සනාවේදී වර්තමානයේ ජීවත් වීම ඉලක්කයක් විදිහට ගන්නෙ නෑ. ඒ ඉලක්කය දීලා තියෙන්නේ සමතේට, සමාධියට. විපස්සනාවේදී විපස්සනාවට ගන්නෙ වර්තමානයේම තමයි. එයා වර්ගන තමයි හරෝලා, උඩයට බලලා, කන පිට හරෝලා, කපලා කොටලා ඔක්කොම මේ විමර්ශනයේ විභාගය කරන්නේ වර්තමානයේ. ඉතින් එහෙම කරන්න මේ ධෛර්යයක් ඕනේ, වීරියක් ඕනේ, ඕනකමකුත් ඕනේ. ඒ සියල්ල අඩු වැඩි වශයෙන් අපි කවුරු ළඟත් තිබෙනවා. කොච්චර තියෙනවද? ඒ තියෙන ටිකින් කොයිතරම් දුරට අපිට මේ විභාගය කරන්න පුළුවන්ද කියා අපි දැන් ප්‍රායෝගිකව බලමු, හොයමු, හිතවතුනි. දෙනෙත් පියාගත් විට මුරුපුරුදු භාවනා පරයන්කේට පැමිණි විට නිරායාසයෙන්ම හිත ඇතුල් වෙන නිවස ගෘහය තමා පුහුණු කළ කමඨහන. ඒ කම්මල ඇතුළට තමා යන්නේ. යන්න ඉඩ දෙන්න. හිතට තැන්පත් වෙන්න ඉඩ අරින්න පුරුදු විදිහට. හුස්මෙන් නම් හිත තැන්පත් වෙන්න, හුස්මෙන් තැන්පත් වෙන්න ඉඩ අරින්න. වෙන කමඨහනකින් නම් තැන්පත් වෙන්නේ ඒ කමඨහනින් හිතට සංසිඳෙන්න ඉඩ අරින්න. වෙනදා පරිදිම ඇතිවුණු සංසුන්තාවය අදත් ඇතිවුණානම් නැතිනම් ඊට වඩා සංසුන්තාවක් ඇතිවුණානම් එසේත් නැතිනම් ඊට වඩා ඇතිවුණු සංසුන්තාවය අඩුනම් කොහෙත්ම හිත සංසුන් වුනේ නැත්නම් මේ හතරෙන් ඉන්න තැන හඳුනාගන්න. සම්පූර්ණයෙන්ම සංසුන් තැනක භාවනාව පටන් ගත්තට වැඩිය ටිකක් සංසුන් තැනක හොඳටම සංසුන් තැනක වඩාත් සංසුන් තැනක කුමක් හෝ අපි ඉන්නේ ඒ ගේ ඇතුළේ නසංසුන් බව නැමැති ගෘහය ඇතුළේ ටිකක් සංසුන් නැතිනම් පුරුදු පරිදි සංසුන් වඩාත් සංසුන් නැමැති නිවෙස තුළයි මේ මොහොතේ ඉන්නේ. මානසිකව ඉන්න මේ භාවනාමය සමත භාවනාමය සමාධි භාවනාමය නිවහන දෙස බලන්න. සංසුන් බව කියන්නේ නැතිනම් නොසංසුන් බව කියන්නේ කෙබඳු අත්දැකීමකටද? ඒ වචනේ නම දෙන ගේ මොන වගේද? ඇඟට කොහොමද දැනෙන්නේ? හිතට කොහොමද දැනෙන්නේ? කය ලබන අත්දැකීම කුමක්ද? හිත ලබන අත්දැකීම කෙබඳුද? මේ මොහොතේ සාමාන්‍ය හිත එක්කෝ මදි කියනවා නැතිනම් එපා කියනවා. විපස්සනාවේදී යාන්ත දෙකට යන්නේ මදි කියන අන්තයටයි එපා කියන අන්තයටයි. ඕනෑකමයි එපාකමයි නොවෙයි අන්ත දෙක. මදි නැතිනම් එපා. මදි ඇති. හොඳටම ඇති. ආයේ එපා. සමහර විටේ අන්ත දෙකට යන අවස්ථා තියෙන්ට පිළිවන් ඇති කියන එක හොඳටම ඇති දැන්. එක්කෝ මදි ඒ බවත් දකිනවා. විදින්ට නොවෙයි දැනගන්ට. විඳ ජීවිතය විඳින ජීවිතය දැනගන්නා ජීවිතයක් බවට අත්දැකීමෙන් අවබෝධයට. මේ විපස්සනා කළ හැකි එක් ආකාරයකුයි අප අත්තදහ බැලුවේ පුහුණුනේ. මෙතන මූලික සිද්ධාන්තය ඕනෑම විපස්සනා ක්‍රමවේදයකට පොදුයි, අත්‍යවශ්‍යයි. කුමක්ද? වර්තමානයයි විපස්සනාවට ගන්න. වර්තමානයයි විභාග කරන්නේ. ඉතින් වර්තමානය නැත්තේ කොතනද? කොයි වෙලේද වර්තමානය නැත්තේ? වර්තමානය නැත්තේ නිදාගෙන ඉන්න වෙලාවේ පමණයි. විපස්සනා කරන්න බෑ නිදාගෙන. නින්දදී කළ හැකි දෙයක් නොවේ විපස්සනාව. නින්දදී සමාධියකට යන්න පුළුවන්. මුළු නින්දම එකම සමාධියකට ගේන්නත් පුළුවන්. සමාධිය හොඳට පුහුණු කළ කෙනෙකුට සමාධි නිද්‍රා. හැබැයි විපස්සනාව බෑ. විපස්සනාව නිදාගෙන නැති හැම විටම කළ හැකි. ඒ නිසායි කරණීය සූත්‍රය කියන්නේ යාව තස්ස විගත මිද්දෝ. යම්තාක් නොනිදා සිටිනවද ඒතාක් ඒතං සතින් අධිට්ඨෙය්‍ය. මේ හොඳ අවදිමත් බවකින් ඉන්න අධිෂ්ඨාන කරගන්න. හොඳ අවදිමත් නැත්තං විපස්සනාවක් කරන්න බෑ. අත්දැකීම් එනවා, වර්තමානය එනවා, අපි රවට්ටනවා. අපි මදි කියනවා එක්ක හොඳටම ඇති එපා කියනවා. ඔය උත්තර දෙක දිදී යනවා වර්තමානයට. මදි කියනවා එපා කියනවා. මදි කියනවා එපා කියනවා. මදි කිව්වත් එපා කිව්වත් භවයම තමයි හැදෙන්නේ. හිතවතුනි, අපි පුහුණු වෙනවා මේ ජීවිතය අත්හදා බලන්න. සමතිය නැමැති කම්හල ඇතුලේ ඒ කර්මස්ථානේ කියන කිනිහිරේ උඩ, සිහිය නැමැති මිටියෙන් ගහලා, ඒකාග්‍රතාව නැමැති මයිනහම ඇදලා ඇදලා හොඳට රත් කළා. ඒ පුහුණුව ඉන් පස්සේ ජීවිතයේ තැලෙන හැම අවස්ථාවක්ම විපස්සනා කර්මස්ථානයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ කම්හලෙන් එළියට ආවම මේ අපිට ඕන ඕන විදිහට යකඩ තලන්න බෑ. මේ ලෝක ධර්මතා ඇවිල්ලා අපිව චප්ප කරලා දානවා. අන්න ඒ වෙලාවට කළ හැකි හොඳම දේ තමයි අත්දැකීම දිහා බලන එක. මොකද්ද මේ වෙන්නේ? ඇඟට වෙන්නේ මොකද්ද? හිතට වෙන්නේ මොකද්ද? ඇතුලේ ඉඳගෙන බලන්න පුහුණු වෙන්න. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා කොහොමද බලන්නේ කියලා ඊළඟට පුහුණු වෙමු. දකින්න ලෝකේම කම්මලක් විදියට. හැම දිනාටම සිතක් ශාන්තිය සැනසෙල්ලක්ම වේවා.